මන ආයතන. මන ධම්ම කියන එක තමයි දෙකක් කරලා තියෙන්නේ. මන ආයතනයි ධම්මයි. දැන් චක්කායතන කිව්වට අපි දෙකක් කතා කරන්නේ රූප ආයතනේ චක්කායතනේ. ඒ යුගලයක් තමයි පිළිතරන්නේ මන ධම්ම කියන එක. ඒකට අරූපාවචර භූමියේ අපරියාපන්න භූමියේ දෙකේම මන ධම්ම කියන එක පිළිතරන්නේ. කවුද? ඈ? ඒගොල්ලන් කිව්වේ කවුද? මොන භූමියද? දැන් කෙනෙක්ගේ භූමි තුනක් තියෙනවා. තුන හතරක් කිව්වා. කාම භූමි, රූප භූමි, අරූප භූමි, අපරියාපන්න භූමි. අපරියාපන්න එක තමයි ආර්ය. ඒගොල්ල රහත් වෙනවා. ඒ රහත් භූමිය තමයි. ඒ භූමියක් කියවට මේ අපි කතා කරන භූමියක් නෙමෙයි ඒකේ ස්වභාවය. ඈ? ඔය දැන් කාම භූමියේ ආයතන 12ම තියෙනවා. ඒ කියන්නේ 6ම තියෙනවා. නේද? දැන් ස්කන්ධ පහම තියෙනවා. රූප භූමියෙත් ස්කන්ධ පහම තියෙනවා. දැන් ඒකයි මං කියවේ එතන රූප ඒ රූප වලට තමයි සියුම් රූප කියන්නේ. සුකුම රූප කියලා જાතියක්. නෑ නෑ ඒ මත් ඒ කියන්නේ අසකන කිව්වට අපි කියන එහෙ කන නෙවෙයි. සියුම් මත් සුකුම රූප කියලා ඒවට කියනවා. දිවී ලෝක වල ඒ සුකුම රූප තමයි. ඒකේ මේක හැබැයි එන්නේ රූපාවචර කියනකොට දිව්‍ය ලෝක නෙමෙයි රූපාවචර බ්‍රහ්ම ලෝක නේද? ඒවයි සුකුම රූප කියන මට්ටමක් තියෙනවා රූපාවචර. එතන රූපමය හැඟීමක් තියෙනවා. ඒක සුකුම රූපයට කොටගෙන. ඔවා ඉතින් මෙච්චර වැදගත් නෑ රූප ගැන අහපු හින්දා පොඩ්ඩක් කිව්වේ. මේවයි අවබෝධ කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේකේ මේ නම් අපි මම හැමදාම කියනවා ඕවා වචනවලට ගලපලා වචන පාඩම් කරන එක නෙමෙයි අපි වෙන්න ඕන. මේකේ මේ ධර්මතාවය දකින්න. රූපය කියන දෙයක් අපට පිහිටනවා. මේ කාමාවචර මට්ටමේ අපිට රූප තියෙනවා. නේද? රූප නැහැ කිව්වොත් ඔගේ දෘෂ්ටියක් විතරයි. උච්ඡේදවාදී නේද? මොකුත් නැහැ ශූන්‍යයි මොකුත් නැතුව ඉන්න පුළුවන් කියනවා නම් ඔක උච්ඡේදවාදයකට වැටීමක් විතරයි. හරි? අපි ඒකෙන් මිදෙන්න දැන් ඔක තේරුම් ගන්න ඕන මේක මුලාවෙන් හදාගත්තු මට්ටමක් කියන එක. අපේ කාමාවචර කෙලෙස් මට්ටමට හදාගත්තු ලෝකයක්. නේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට ඒවට අරමුණු වෙන රූප එළියේ තියෙනවා කියන එක මේ කෙලෙස් මත අවිද්‍යාව මත ගොඩ නැගුණු මට්ටමක් ඕක. හරි? ඒක ඇත්ත දකින්න තමයි ඔය රූපයේ අනිච්ච සංඥාව වඩන්න ඕන. වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න ඕන. මේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වඩන්න ඕන. මේක ඇත්ත අවබෝධ කරගන්න. ඇත්ත දකින්න. සතර සතිපට්ඨානේ වඩන්න ඕන මේ ඇත්ත දකින්න මාර්ගය. ඒක තියෙන්නේ අහන දකින කෙනාටයි ඕක තියෙන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි ඊතරු මාර්ගාංග වැඩෙන්නේ. මේ තාම කතා කරන්නේ සම්මා දිට්ඨිය ගැන. සම්මා දිට්ඨිය ඇති කරගන්න තමයි මේ ධර්මයක් අහලා තේරුම් ගන්න. රූපය නිත්‍යද අනිත්‍යද කියනකොට ටිකක් ගැඹුරින් බලන්න. ඒකායන මාර්ගය තමයි ඒ. වෙන මාර්ගවලින් මේකට එන්න බෑ. කායානුපස්සනාව වඩන්න මේ කය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ කියන්නේ සම්මා දිට්ඨිය නම් කය පිළිබඳ රූපේ පිළිබඳ සම්මා දිට්ඨිය කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම කියන්නේ ඒක තියෙන කෙනාට ඒකාන උපස්සනාව තියෙනවා ඒකයි මේ කියන්නේ නැද ඕක නැතුවනේ කායන උපස්සනාව වඩන්නේ ශරීරයක් තියෙනවා ඕක දිහා බලන් ඉන්න අර යන හැටි බලන් ඉන්න අර මේ බලන හැටි නේද ඉරියව් ටික බලන් ඉන්න තියෙන කයේ බලන් ඉන්න හරියට අර බල්ලා වතුරට එවිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා ඌ දිහා බලන් ඉන්න හොඳට බලන් ඉන්න හොඳට සිහිය පිටෝ කියලා බලන් ඉන්න ඌ කරන්නේ මොනවද ඔක තමයි අද අපි කාය උපස්සනා කියලා කරන්නේ ඉති රූපං එකෙන් නැවතිලා සමුදය දන්නේත් නැහැ අත්ංගමය දන්නේත් නැහැ. ඒකට ඒ මං අර කියපු වචන ටිකටම තමයි එන්නේ ආයතන පිරිසිඳ දකින්න කියන එක. ඒ හැම කිව්වත් ඔය මාර්ගයේ වැඩි ඉන්නවා. මේ මහා සලායතන සූත්‍රය හැම කියන්නේ නේද? රූපං වික්කවේ ඥානන්තස්සං යථාභූතං. චක්ඛුං ඥානන්තස්සං යථාභූතං. එහෙනම් කෙනාට සම්මා දිට්ඨිය සස්සහෝති සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් මේ ආයතන වලින් පුළුවන් මේවා එක පැත්තකින් ගැඹුරුයි ඇයි ගැඹුරු වෙලා තියෙන්නේ අහලා අහලා තියෙන කෙනාට ඔය ගැඹුරුත් නෑ ඒ දේ ඔය හැමදාම කියන එකම තමයි ඔය කියන්නේ නේද මෙච්චර කල් ඕක කියනවා 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 අහන්නේ නෑ ඔක තමයි ප්‍රශ්නේ මෙහෙම දැනෙනවා ඊළඟට කරන්නේ මොකක්ද ඔය ප්‍රශ්නේ නෑ මේක තේරුම් ගත්තා දැන් කුමක් සඳහාද මේක වඩන්නේ සීතල කොහෙන්ද දැනෙන්නේ එළිය ලෝකෙට අහු වෙලාද
නැහැ
ඒක හැදුවේ කොහොමද වේදනා කාය ස්පස්යෙන් ඇතුන වේදනා අපස්සපච්චය වේදනා ඒක ඇත්ත අපිට කොහොමද දකින්න බෑ ඊළඟට ඒක අනුව හිතන නේද චිත්ත රූප ටික හදනවා චිත්ත රූපෙන් හදපු එක එළියට ගිහින් තියෙනවා කායත් හැදුවා කායට ස්පර්ශ රූපේ කත් හැදුවා අජ්ජත් රූපෙත් හැදුවා බහින්ද රූපෙත් හැදුවා එනවා ඒ දැනුනේ කොතෙන්ටද කියව සීතල දැනුනේ කකුලටද අතටද ඔළුවටද ශරීර කොටසක් හැදුවා ඈ මේ මොනවා හරි ගෑවුණා භාවනා කර කර යනවා සීතල යන සර්පෙක් යනවා මේ විදිහට නෑ ඉන්නේ නැහැ පැත්ත බලන්න. මජ්ජත් රූපෙත් හදුවා බහිද්ද රූපෙත් හදුවා. සීතල නිකන් දැනෙන්නේ නැහැ සීතල දෙයක් ගෑවෙන්නේ නැහැ. නේද? ගෑවෙන දේ බහිද්ද. ගෑවුනේ මජ්ජත් රූපෙට. දෙකම හැදුවේ කොහොමද? ඉති රූපන් දැක්කේ නැහැ. සමුදය දැක්කේ නැහැ. ඉති රූපන් දැක්කා සමුදය දැක්ක සමුදය දැක්කේ නැති හින්දා අත්ංගමයේ දැක්කේ ඔව් දැන් මේ කියන්නේ රූපය නැහැ කියන එක නෙවෙයි මම ඉස්සෙල්ලත් කියන්න පටන් අරගෙන නේද දැන් හිතෙන් හදපු රූපේ එළියේ තිබ්බා කිව්වට රූපේ නැහැ කියනවත් නෙමෙයි ඇයි රූපය පේන්න හේතු යෙදුනොත් රූපය පේනවා. දැන් බල්ලා බල්ලෙක් නැහැයි කියන එක නෙමෙයි. දැන් ඒ හේතු යෙදුනොත් උන්ට බල්ලෙක් පිටනවා. මේක පේන්න හේතු යෙදුනොත් පේනවා. පේන එක ගැන මුලා වෙන්න හේතු යෙදුනොත් රූපයක් පිටනවා. හැම එකටම. ඒකට රූපයක් පිටන්න හේතු තියනකම් රූපය ගැන කතා කරන්න වෙනවා. රූපේ පේන්න හේතු රූපේ බාර ගන්න හේතු යෙදෙන කෙනාට රූපයක් නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒක දෘෂ්ටිය. රැවටිලා ඉන්න කෙනාට රූපයක් නැහැ කියනවා නම් ඒක දෘෂ්ටිය. ඒකයි අපිට වෙලා තියෙන්නේ. අපි කාම භූමියේ ඉඳන් කියනවා ඕවා නැහැ කියලා. කාම භූමියේ මිදිලා නෙවෙයි ඕක කියන්නේ. සමුදේ අත්තංගමේ දැකලා නෙවෙයි අපි මේ රූප නැහැ කියන්නේ. අර කොහෙන්ද අහලා කටපාඩම් කරන්නේ? අර ඔයා කියන හින්දා නැත්තම් පොතේ තියෙන හින්දා රූප නැහැ. ඒක ඔබ දෘෂ්ටිය. ඇයි මේ ජීවත් වෙන්නේ රූප ගොඩේ? බොරුවට කියනවා ඕ රූප නැහැනේ. මම නැහැනේ. මම කියලා කියන්නේ. ඕද? රැවටිලා තමයි. කණ්ණාඩියෙන් බලනකොට අපි රැවටිලා කියන නුවණක් අපිට නැහැ. ඇත්ත දන්නේ නැහැ. කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බයක් කියලා දන්නා ඕක නදන්නේ නැහැ. ඒ වුණාට ඒක දිහා බලලා මේ බලන්නේ මං දිහා මේ ඉස්සරහා ඉන්න මගේ රූපේ දිහා බලන්නේ කියන එක. ඒක මුලාවක් කියලා දන්නේ නැහැ. ඒක ඇත්තනේ. මේ මං ඉන්න හින්දානේ දෙන්නේ. මගේ ශරීරෙ මෙතන තියෙන හින්දානේ ප්‍රතිබිම්බ හැදිලා තියෙන්නේ. එහෙමනේ අපි බාරගන්න. එතන තියෙන මුලාව අහු වෙන්න නම් මේක තව ගැඹුරට බලන්න. මම දැන් ලෝකේ රූපයක් හදලා නේ. ශරීර රූපේ හදලා නේ. ඒකට අහු වෙනා. කොහෙන්ද ඒ අහු වෙන්නේ? ලෝකේ මත්තරේ ඕක තේරෙන්නේ නැහැ. ඒකට තමයි යන්නේ. මම නැත්තම් කොහමද අර ප්‍රතිබිම්බය හැදෙන්නේ? මම ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න කරන්නේ ලෝකෙට අහු වෙලා ඉච්චරයි යන්නේ. රූප උපාදාන කරලා. ඊට වඩා මේ මට්ටමේදී ඔබ නෑ කිව්ව දෘෂ්ටියක් විතරයි. ඒක තේරුම් ගන්න නුවණින් දැකපු කෙනෙකුට ඕක නැති මට්ටමකුත් තියෙනවා. මේක පිළිගන්න මට්ටමේ ඉඳන් අර මම නෑ කිය කියා හිටියට ඔබ හරියන්නේ නෑ. තේරුම් ගන්න ධර්මයේ ගැඹුරුයි සියුම්. තව ක්‍රම දීලා තියෙනවා. අජත්ත රූපයට විතරද මුලා වෙන්නේ? අජත්ත රූපයට මුලා වෙනවා. එකලස් ආකාරෙම මුලා වෙන්න හේතු ගොඩක් තියෙනවා ඉතින්. එක එක කෙනාගේ මුලාව එක එක විදිහේ. ඒ මුලාවෙන් මිදෙන්න ක්‍රම කියනවා මිසක් මුලා උනේ මේ හින්දානේ කියලා වැඩක් නැහැ. තමන් දැනගන්න ඕන මුලා වෙලා ඉන්නවා කියන එක අඩු ගන්න පිළිගන්න පුළුවන් මට්ටමකටවත් මනස එනවනේ. දැන් අපිට වෙලා තියෙන්නේ දැන් පල්ලා රැවටිලා කියලා දැනගත්තොත් නේ ඌ ඕකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. රැවටිලා කියලාවත් දන්නේ නැත්තම් අනේ මේක තමයි වචනේ. කොච්චර අසරද. ඕකට සරණ වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ඉන්නේ. බුදුන් සරණ යන්න කියන. අපි දැන් අසරණ බවවත් දන්නේ නැතුව කොහොමද බුදුන් සරණ යන්නේ? අපිම රූප හදාගෙන ඒවම පිහිටෝලා ඒවම අල්ලගෙන ඒවම උපාදාන කරගෙන ওই රූප ගැන කතා කර කර තමයි අපි ජීවත් වෙන්නේ. ඇත්ත තත්ත්වෙ. ඈ ඒකට හරි දස්සයි. ඒක කවුරුත් උගන්නන්න ඕනේ. මේ රෝ. අනිච්ච සංඥාව වැඩිීමේදී තමන්ගේ රූපෙත් නැති වෙයි. ද ඔව් දැන් අනිච්ච සංඥාවේ ප්‍රතිඵලය තමයි රූපයේ අනිච්ච සංඥාව වඩන්න කියන්නේ. සෝවාන් වෙන්නත් අනිච්ච සංඥාව වඩන්න, සතරදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, රහත් වෙන්න අනිච්ච සංඥාවමයි වඩන්නේ. පංච උපාදාන ස්කන්ධය අනිච්ච සංඥාව වඩන. මොකද ඒක පේන එක එක මට්ටම් තියෙනවා. දැන් තේරෙනා නේද? ඔක පේන එක එක මට්ටම් තියෙනවා. ඔකට රැවටෙන, ඔකට අහු වෙන එක එක මට්ටම් තියෙනවා. දැන් අපි ලෝකෙට අයිතිමත් තමයි ගත්තත් දැන් කාම භූමියේ රැවටෙන මට්ටම නිමෙන්නේ රූප භූමියේදී තියෙනවා. රූප භූමියේ රැවටෙන මට්ටම නිමෙන්නේ අරූප භූමියේදී තියෙනවා. රූප වලින් ඔක්කොම මිදිලා නේ අරූප වෙලා තියෙනවා. මේ තියෙනවා කියපු දෙ. ඒකට මේ ඉඳන් හොඳට සමාධියක් වඩලා ධානය වඩාගෙන යනකොට කාම භූමියෙන් මිදෙන්න පුළුවන් රූප භූමියට යනවා. රූපාවචර ධානය වලට යනවා. අල්ලගෙන ඉන්නේ එතකොටත් අරූපාවචර මට්ටමට යනවා. හැබැයි ඒක ඒ මොහොතට යටපත් කිරීමක් විතර. යටපත් කරගෙන ඉන්න. ඒකෙන් එළියට ආව ගමන් අර පරණ තැනම තමයි. ඔව්. දැන් කාම භූමියේ ඉඳන් හැකියාව තියෙනවා මේ දහම අහලා සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ওই තුන් භූමියෙන්ම මිදෙන. තුන් භූමියෙන්ම මිදෙන මාර්ගයක් තියෙනවා. මේක තමයි අපරියාපන්න භූමියට පැන ගන්න පුළුවන්. තිස්සෙක් තලෙන්. ඔය තිස්සෙක් තලෙම තියෙන එකම මුලාව. බ්‍රහ්ම ලෝකෙ ගියත් ඔය චතුරාර්ය සත්‍යමයි. දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය. අතරපායි හිටියත් ඔය චතුරාර්ය සත්‍යමයි. ඉන්න තැන විතරයි පොඩ්ඩක් වෙනස්. දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය. ඒක මේ මනුෂ්‍ය ලෝකේ හැකියාව තියෙන අන්න ඔය ඔක්කොගින්ම මිදෙන යපරියාපන්න භූමියට යන මාර්ගයට වැටෙන්නේ. ඒක මේ බුද්ධ දේශනාවක විතරයි තියෙන්නේ. ඉරියව් ඉරියව් හතර අයිති මොකටද? මොකටද ඉරියව් ටික තියෙන්නේ? ශරීරය. වාඩි වෙන ඉරියව් අයිති කාටද? ඔක බලන්න පුළුවන්. දැන් තමන් ඉන්න ඉරියව්ව මතක් කරන් පුළුවන් නේද? මතක් කරන් හොඳට පේනවා නේද? ඔළුව තියෙන හැටි, කොන්ද උරු විස තියෙන හැටි, කොන්ද තියෙන හැටි, කකුල් තියෙන හැටි, ඈ පේනවා නේද? කොහටද පේන්නේ? ඈතද හිතටද පේන්නේ? සිතට පේන රූපේ සතර මහා ධාතුද? ඉරියව්ව අයිති මොන රූපෙටද? සතර මහා ධාතු රූපෙටද? චිත්ත රූපෙටද? චිත්ත රූපෙට. මම ඉතින් මිදෙන්න ටිකක් අමාරුයි. මම ඉතින් සතර මහා ධාතු රූපෙට අයිති කියලා මේ ඉන්න ඉරියව්ව. කොයිකටද අයිති? රූපයට නම් ඇයිති ඔය වේදනාව දැනෙන්නේ? චිත්ත රූපයට මිසක් මේ චිත්ත රූපේ ඇත්ත නොදන්නකම නේද? මේ දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳ ශරීරේ තියෙන ඉරියව්ව කියලා පේනවා. විශ්වාස කරන්නේ හිතට පේන රූපේ කියලාද මේ? ඈ ඔය කුටු උඩ වාඩි වෙලා ඉන්න රූපේ කියලාද? බාහිර රූපේ අච්චත්ත රූපේ දෙකම බාර අරන්නේ නෑ. පුතුව බාහිර පුතුවේ තියෙන රූපේ අච්චත්ත. සතර ඉරියව්වෙන් මිදෙන්නේ කවද්ද එතකොට? රූපෙන් මිදුණ දවසට ඉරියව්වෙන් මිදෙන්නේ. රූපෙටනේ හිටගෙන ඉන්න හරි ඇවිදින්න හරි පුළුවන්. හිත හිටගෙනද ඉන්නේ වාඩි වෙලාද ඉන්නේ? ඇවිදිනවා නේද? හිතට තියනවාද හැඩයක් රූපේ? එයා සතර ඉරියව්ව අයිති කාටද? දැන් පේනා නේද කායනුපස්සනාව මොකටද දීලා තියෙන්නේ? ඔක තමයි ඔක ධර්මයක් අහලා තේරුම් ගන්න කියන්නේ. දැන් දැන් තේරෙනවද කායනුපස්සනාව වඩන්න තියෙන්නේ කාටද කියලා? ඔක තේරුම් ගත්ත දවසට තමයි කායනුපස්සනාව වඩන්නේ. නේද? එදාට අහන්නේ දැන් මේක වැඩුවා මෙහෙම දැනෙනවා ඊළඟට මොකද වෙන්නේ? ඔය රූපෙන් මිදෙන තාක්කල් මේක කරන්න තියෙනවා. එතකන් ලෝකෙට අහු වෙලා. සිතමේ ඥානය ඊළඟට චින්තාමේ ඥානය ගැන හිතන ඊළඟට භාවනා ඥානෙදි තමයි ඔක පස්සන්නේ. ඥානන් පස්සන්. නැමෙ යොදන්න. දැන් ආනාපාන සතිය ඉන්න ගමන් තමන්ගේ ඉරියව්ව මතක් කරන්න පුළුවන්. දැන් ආනාපාන සතිය වඩනවනේ හුස්මට තියාගෙන. ඔහම ඉන්න ගමන් අරිදෙනවා. එතකොට ඉරියව්ව මතක් වෙන්න පුළුවන්. මං ඉන්නේ මේ ඉරියව්වේ. හිතට පේනවා. නේද? වාඩිලා ඉන්නේ ඉරියව්ව. අල්ලගෙන ඉවරයි. මේ එතන දැන් හිතට පේන එක හිතට පේනවා කියලා නොදන්නකමයි මේ ප්‍රශ්නේ. මේ හිතටයි තේින්නේ කියලා දන්නේ නැහැ. ඇහෙන් දැක්කා වගේ බාර අරන් ඉවරයි. ඇහත් වහගෙන ඉන්නේ. ඇහෙන් දැක්කා වගේ මේ ශරීරය තියෙන හැටි බාර අරන් ඉවරයි. නේද? ඒකනේ දැන් කඩියෙක් කෑවොත් හරියට එතෙන්ට අත ගෙනියන්න පුළුවන් නේද? කොහොමද
ගෙනියන්නේ?
වේදනාව දැනුනේ හිතටද කයටද? හිතට හිතට අනුව ඊළඟට චිත්ත රූපයක් ලැබුවා නේද? ඈ? ඔව්. දැන් චිත්ත රූපේ කොතෙන්ද අත ගෙනියන්නේ?
කාපු දැන්ද?
චිත්ත රූපේට අත ගෙනියන්නේ කාය රූපේට. හතර මහා ධාතු රූපේ. මම තේනවාද රූපේට අහුවේ? විතෙන් අංක අපිට මේ විස්තර කරන්න ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ රූපස්කන්ධය විස්තර කළා 11 ආකාරයක්. අපි ඔය 11න් ඕන එකකට අහුවේ. දුර තියෙන එකක්ද ළඟ තියෙන එකක්ද? ඔය 11ට ඔය අහුවේ. ආයි අපිට අලුතෙන් තව 12ක් දාන්න නෑ. ඔය 11 බුදුහාමුදුරුවෝ ඔක්කොම ටික අල්ලලා තියෙනවා. ඔය 11ට අහුගෙන රූපයක් තියනවා නම් ඕක තමයි රූපස්කන්ධය. කැලින්ම කියන මහා පුන්නම සූත්‍රය. රූපස්කන්ධය මහා පුන්නම සූත්‍රය. මජ්ක්‍ධිමනිකායද දීපනිකායද මතයි. මජ්ක්‍ධිමනිකායෙන්. මජ්ක්‍ධිමනිකාය තුනේ දෙවෙනි මහා පුන්නම සූත්‍රය. රූපස්කන්ධය කියන්නේ මොකක්ද? අපි දන්න රූප ඔක්කොම ටික උතන තියෙනවා. ඔය 11කට දාලා තියෙනවා. ඉතින් මන්දරේ ওই ටික තමයි ඔය කියන්නේ එක එක භාෂාවට. නෑ ඔක බණේ තේරුම නෙමෙයි මේ අපි අකිදාගෙන ඉන්න දෘෂ්ටි වලයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතන් ඉන්නානේ ඕකට ගලපනවා අපි අහන ඔක්කොම. මේ කියන්නේ මේක කියලා. ඒ හින්දා තමයි අර ඇස නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි. අනිත්‍ය නම් සැපද දුකද? දුක්ඛයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම්. ඒක මගේ ආත්මය. ඒක මගේ, ඒක මම, ඒක මගේ ආත්මය කියලා කියන්න සුදුසුයි. ඔච්චරයි අහන්නේ. ඔකට උත්තර දෙනකොට නේද? අර නන්දකෝ ආද සූත්‍රේ තෝකමනේ හම් තමයි ඕක දැන් හොඳට කල්පනා කරලා උත්තරේ දුන්නෝ පළවෙනි බණ අහනකොටම සෝවන් දෙවෙනි සැරේ තෝකම අහනකොටම රහත් වෙනවා 500ක් මෙහෙනි කරු නේද නන්දකෝ ආද සූත්‍රේ හයිතේ ඔක දැන් ලෝකෙට අයිතිය හැ හිතාගෙන නිත්‍යද අනිත්‍යද කියනකොට තමයි අපි කියන්නේ. ඕක වෙනස් වෙනවා අනිත්‍යයි. දැන් ඒකම අනිත්‍ය සංඥාව වඩපු කෙනාට හැ කියන එක පිළිතන්න බෑනේ. ඒක අනිත්‍යයි. මේ පිළිතෝල තියෙන ලෝකෙට අහු වෙලා. ඇත්ත ඇති හැටි දැක්කම මේ හිතේ හදපු ඇහනේ එළියෙන් කියලා. නේද? බුදුහාමුදුරුව අනිදස්සනයි කියපු ඇහනේ අපි මේ දර්ශනය කරන්න පුළුවන් අල්ලලා බලන්න පුළුවන් ගලෝලා ගන්න පුළුවන් පුළුවන් දන්නේ හරි කරන්න පුළුවන් ඇහ නේද අනිත්‍ය ඇහ නිට්ටය කරගෙන නේද අපි ඉන්නේ එක තුන දවසින් නම් මැරෙනකන් තියෙන ඇහක් තියාගෙන නේද ඉන්නේ නැහැ කියන්න පුළුවන් නම් හිතරවට්ටගෙන නෙමෙයි. ඔක ගැන නුවණ මෙහෙවන්න පුළුවන් නම් ඒක තමයි සෝවන් වෙනවා කියන්නේ. කාය රැවටීම නෙමෙයි මේකමයි ඇත්තද? කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ මට්ටමින් කියන්න පුළුවන් නම් ඔක තමයි සෝවන් වෙනවා. කනාරිත්‍ය සංඥාවේ පළවෙනි අවබෝධය. බාහිර ලෝකෙ කිසිවක් පිළිගන්න බෑ නැචකින්චි ලෝකේ උපාදීයති රූප කියන ලෝකෙ කිසිම දෙයක් පිළිගන්න බෑ ඉතනට එනකන් ඒක තමයි ඒක දකින්න ඕනේ දැක්ක කෙනාට ඉතින් ඕක කියනකට තේරෙනවා මේ මේක කියන්නේ අරස්තංගික මාර්ගේ ඔය ආර්ය මාර්ගයට අදාළ ටික තමයි මං කියන්නේ. නෑ අපිට අහන්න ලැබෙන්නේ ලෝකෙට ආйти. ලෝකෝත්තර මාර්ගයේදී ඔය ලෝකෙ මිදෙන දර්ශනය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යම. ඇහැ කියන්නේ දුක කියන එක පේන්නවා. ඇහැ පිහිටන්න හේතුව දුක්ඛ සමුදය කියලා පේන්නවා. සමුදය එදුන් නැත්නම් දුක්ඛ නිරෝධය. ඇහැ පිහිටන්න ඇහෙන් මිදුණා. නැහැ ඒකට මාර්ගය තමයි මේ වඩන්නේ කායන පස්සන. මොන නැතානිච්ච සංඥා. හා? මේ වැඩන්නේ අර ස්ථංගික මාර්ගය තමයි. ඔය චතුරාර්ය සත්‍යයේ යෙදුණා නම්. දැන් ඇහැ කියන්නේ රූප උපාදානස්කන්ධෙනේ. ඒක අපිට නුවණ එන්න ඕන පංච උපාදානස්කන්ධ. ඇහත් තියනවා කියනකොට පංච උපාදානස්කන්ධ. මේ ලෝකෙට අහු වෙයි දුක හටගෙන අන දුක ඒ දුක්ඛ සමුදය බලනවා ඒ තමයි රූප සමුදය බලනවා කියන්නේ ඉති රූපස්ස සමුදය දුකට හේතුව මේ බලන්න සමුදය දැක්ක ගමන් නිරෝධය පේනවා නිරෝධ වෙලා නෙමෙයි නිරෝධය පේන්නේ ඒ සමුදය එදුනහම නේ ඇහැ තියෙන්නේ සමුදය නැත්නම් ඇහැ පිහිටන්නේ නැහැ අන්න ඒක අනිච්ච සංඥාව දැන් අනිච්ච සංඥාව වඩනකොට මාර්ගය වඩන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඇයි දැන් සම්මාදිට්ඨිය පිහිටලා චතුරාර්ය සත්‍ය ගැන දැක්මක් ඇතුව මේ කරන්නේ. නේද? දුකයි. දෙවෙනි යටේ පළවෙනි යටේ කරගන්න. එතකොට ආර්ය මාර්ගය වැඩෙනවා. නෑ නෑ. සෝවන් වෙන්නත් ආරෂ්ඨාංගික මාර්ගයම තමයි. අන්තිපාදානස්කන්ධය අනිත්‍යම තමයි. සෝවන් වෙන්න තියෙන්නේ ඕක. ඒ රූපේ පිරිසිඳ දකින්නවා කියන්නේ ඕක. ඇහ පිරිසිඳ දකින්නවා කියන්නේ ඕක. සමාධිය ඉඳන් වඩන්නේ. ඒකයි කියන්නේ සමාධිය තියෙන කෙනාටයි සතර සතිපට්ඨානේ ආර්ය මාර්ගයක් වෙන්නේ. ඒ කායන වයන් වික්කවේ මග්ගෝ වෙන්නේ. සමාධිය තියෙන කෙනාට නැති කෙනාට නෙමෙයි. අංග 8ම තියෙනවා. ඉතින් සම්මා කියන අංග 8ම තියෙනවා. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා නේද? ඊට කලින් එන්නේ ලෝකෙතයිදී. ආරිය ශ්‍රාණි මා. මේක කොහොම ගිහින් එන්න ඕනද දන්නේ නැහැ. එන්න ඕන නම් මෙතන. එන්න ඕන විදිහ Taman තෝරගන්න. මම නම් කියන්නේ මෙන්න මේක හොඳට අවබෝධ වෙනකන් විමසන්න. අරවාටිකතර කර හිටියට මේකට එයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. මේ පැත්තෙන් අරන් හොඳට විමසන්න. මේ මෙන්න මේකයි මේ බුදුදහමේ තියෙන. එතකොට සම්මාදිට්ඨිය ඇති වෙයි. එදාට පුළුවන් වෙයි එන්න. සතර සතිපට්ඨානේ වැඩ. මේ විමසන එක දැන් ඇහුවහම තේරෙනවා ආයේ පැටලෙනවා. නේද? දැන් අහගෙන ඉන්නකොට තේරෙනවා ආපහු ලෝකෙට අහුවෙනවා. සමාධිගත වෙන්න ඕනේ නැහැ. මේ බලන්න. රූපයක් පිහිටනකොටම මතක් කරගන්න ඕන පංච උපාදානස්කන්ධ. රූපස්කන්ධයට අහු වුණා, ලෝකෙට අහු වුණා, දුකට අහු වුණා. එහෙනම් ඒකට හේතුව කොහෙද? මම අර කඩලා දුන්නනේ මේ අවස්ථා තුන. ආයතන විඥාණයෙන් වේදනාවක් හරි සංඥාවක් හරි දැනුණා. ඌව ගැන හිතුවා, හිතනකොට චිත්ත රූප ටිකක් වෙනුණා. අන්න විඥාණයට නාම රූප. ඕක ඇත්ත දැක්කින් නැති වුණාම ඌව සතර මහා ධාතු රූපක ලෝකෙට ආපහු. ඒක බලන්න බැයිද? මම ලොකු අමාරුවක්ද ඌ? මම කියන්නේ තෝරගන්න බැයිද? බලන්න නම් බෑ. බලන්න සිහිය නෑ. මේ සිහිය පිටන්නේ. ඕකට තමයි භාවනාව කියන්නේ විදර්ශනය. ඔව් නෑ, ඕන වැඩක් කරන ගමන් බලතේ. ඔය විදිහට හිතන්න පටන් ගන්නකම් ඉතින් ඕක ආය ආය අහන එක මෙනෙහි කරන එක හොඳයි. මේක දකින්න ගත්තට පස්සේ මේකේ මහා අමාරුවක් ගැඹුරක් නෙවෙයි මේ තියෙන්නේ. අපි අර දකින විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඒකයි ලෝකෝත්තර දර්ශනය කියන එක. ලෝකෙට අදිති දැක්මකුත් තියෙනවා, ලෝකෙ ඉක්මවා යන දැක්මකුත් තියෙනවා. ලෝකය ලෝකෙ ඉක්මවා යන දැක්ම ගන්න ඔය විදිහට රූපය මොකද්ද, සමුදය මොකද්ද, අත්තංගමයි, අනිරෝධය මොකද්ද. ඔක තමයි මම හැමදාම අර බල්ලගේ ප්‍රමාව දිදී කියන්නේ නේද? තමන් ඉන්නේ මේ මට්ටමේ. මහෙන් දකින්න දකින්නේ තියනවා කියන එකේ නේද? තියනවා කියනකොටම දැන් මතක් කරගන්න පුළුවන් නෑ රූප උපාදානස්. ඇහි ඇත්ත දැක්කේ නෑ. ආයතනේ ඇත්ත දැක්කේ නෑ රූපේ උපාදානය. දෙයලාට මේකේ මේ බල්ලෙක් නෙමෙයි ඉන්නේ. නරි. මේ ලෝකයට අයිති දැක්මේ කියන්නේ ඔය මට්ටමේ අපි ඇහැ පාවිච්චි කරන්නේ. අපිට හැකියාව තියෙනවා ඔබ ඉක්මම ධර්මයක් අහලා තේරුම් ගන්න හැකියාව තියෙන හින්දා. තෙරපින් අවශ්‍ය නැහැ. දැන් ඕක තේරෙනවා නම් ඔය තෙරපින් තිබුණත් නැහැ, පව් තිබුණත් නැහැ, මේක තේරුම් ගත්තොත් අපරියාපන්න භූමියට පැන ගන්න ආර්ය දර්ශනේ ඇති කර ගන්න. පෙරපින් තියෙන හින්දා තමයි දැන් මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ, ධර්මය අහන්න ලැබුණේ. තවත් දෙයක් පින් ඕනේ නැහැ. පෙරපින් ඇති. දැන් තියෙන්නේ මේ මාර්ගයේ. මාර්ගයේ ධර්මය අහලා තේරුම් අරන් මාර්ගේ වඩන්න තමයි. ඒවා මහානිසංස කුසල් වෙනවා. ඇයි නිවන් අවබෝධයක් වෙනකම්ම ප්‍රතිඵල දෙන ශක්තියක් තියෙනවා. ඔක තත්තරයක්. ඇහි පිය ගහන මොහොතක් ඕක බැලුවොත් මහානි සංස කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න නේද? ඔය ඒක දකින්න පුළුවන් නම් ඒක වටින්. මේ කතා කරනකොටත් ලෝකෙට අහු වෙලා නේද? මෙන්න මේ අහුනේ මේ රූපයකට. රූප උපාදානෙට අහු වුණා. ඒක තමයි මම කිව්වේ. මෙහෙද දන්නේ මම කිව්වේ කවුද කියනකොට. ඔය කියාදෙන ධර්මෙත් එහෙම මේ සද්දයක් විතරනේ ඇහෙන. මම කිව්වා ඒක බලන්න පුළුවන් නම් මේ මුකුත් ඕනේ. මං කතා කරන එකත් සත්‍යයක් විතරයි කියලා දකින්න පුළුවන්. ඕ පොත් එකක්වත් වැඩක් නැහැ. ධර්මයේ දැක්කා. නැහුනේ සත්‍යය, සත්‍යයට අදාළ රූප හැදුවා නම් පංච උපාදානස්කන්ධ හැදුවේ මෙහි මුලාව එහෙම. සත්‍යයට අදාළ නැහැ රූප. සත්‍යයට අයිති නැහැ රූප. නේද? සෝතායතන වල කළා ඒකෙන් වේදනාවක් දැම්ම. ඒකට දීපු තේරුම් ඔක්කොම අපේ පෙර ගලාගෙන ආපු ඒවා ආශ්‍රවය පෙර ඇසුරු කරපු ඒවායින් තමයි මේවට තේරුන්නේ නේද? සිංහල භාෂාව ඉගෙනගෙන තියෙන්නේ ඔක්කොම පෙර ඇසුරු. මෙතන දෙමළ කෙනෙක් හිටියා නම් සිංහල පොඩ්ඩක්වත් තේරෙන්නේ නැති. අපි සද්දේට රූප දාලා ඉවරනේ. රූප දාලා ඒව එළියට තියලා ඉවරයි. ඒක දකින්න අර අවස්ථා තුනට දාලා ආයතන විඥානේ ඒක ගැන හිතන එක. හිතට පේන රූප ටික, චිත්ත රූප ටික ඕක සතර මහා ධාතු රූප කරලා එළියෙන් තියෙන එක. පුළුවන් ඒක තමයි. නෑ සංකල්පමයේදී දකින මට්ටමට ගන්න කියලා මේ කියන්නේ. රූප දා ගන්න බෑ දැක්කෝ. දකින්න නැති හින්දා රූප දා ගන්න. ඇත්ත දකින්නකට පේනවා දා ගන්න රූප ඔක්කොම රූප උපාදානස්කන්ධ. ඒවා අනිත්‍ය ඒවා. ඇයි අනිත්‍ය කියන්නේ? අපි රූප කරලා ගත්තට රූප කරන්න බෑ. ඒවා නාම රූප ගොඩක් විතරයි. මේ හිතට පේන චිත්ත රූප විඥාණයට අහු වෙන නාම රූප ගොඩක් විතරයි. විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් ඔය තියෙන්නේ. විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් විතරමයි තියෙන්නේ. නාම රූප කියන්නේ මොනවද? රූප පැත්තක තියන්න වේදනා සංඥා චේතන. ඔකට තමයි පංච උපාදාන ස්කන්ධ කියන්නේ. රූපේ දැනගත්ත ගමන් අන්න රූපේ උපාදානික මං කියන වචන වලට රූපනේ තේරුම් ගන්නවා කියන්නේ රූප. ලෝකෙට අයිති දේවල් නේද මේ? ශබ්ද වලට ගැට ගන්නවා නේ ලෝකෙට අයිති රූප. රූප දැම්මේ නැත්නම් තේරුම් ගන්න බෑ. තේරුමක් දෙන්න බෑ. ශබ්ද ගොඩක් විතරයි. ශබ්ද ගොඩකට තේරුමක් දෙන්න පුළුවන්. වෙන වෙන භාෂාවකින් කතා කරනවා කියලා හිතන්නකො. එතකොට මේ දාන රූප ටික දාන්නේ. සිංහල දාන්නේ නැති දෙමළ එක්කෙනෙකුත් මෙතන වාඩිලා මේ ටික අහන් හිටියන මොනවද ඔය සද්ද ගොඩක් ඇහුණා. ඒ සද්දෙන් ආත්තන්න හැකියාවක් අපිට නැහැ. ඒකයි මම කිව්වේ අර සුතේ සුතමක් තන් දැන්න කරන්න බෑ. ඒකට ඒ විරුද්ධ ගන්න ඕන.
අපි
බණහනවා කියලා කරන්නේ ලෝකේ හැදෙන එකම තමයි. ඒක නෙවෙයි මං කියන්නේ. හැමදාම ඔය පොත් අරන් යන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නේ. ඒක පොතක් හරියට කියෙව්වා නම් එදාට අනිත් පොත් ඔක්කොම ගෙනත් කියයි. මෙච්චර කල් මම මොඩ වැඩද්ද ඔය කියෝ කියෝ කරා. හරියන්නේ. ඔය ගෙනත් තියනවා. දැන් හොඳ පොත් ගෙනත් තියනවා. මේක කියපු ගාන එනවා පොරකම්. කෙනෙක් ගෙනත් තිබ්බා. දැනගෙන හරි නොදැනගෙන හරි ලොකු ධර්මතාවක්. ඔබල අරන් ගිය පොත්ම තමයි මම මුලින් බලන්නේ. ඒවල වල ඇතියෝ. නැති කොටසකුත් ඇති. ඉතින් ඔයගොල්ලෝ ඒ තියෙන පොත් අරන් එන්න. අනිත් අයට කියවන්න. පොඩි පොඩි පොත් අරන් එන්න. මේක පොත පොඩි වුණාට ওই ධර්මතාව ගැඹුරුයි. මේ හැම පොතේම තියෙනවා මේ කියන ධර්මතාවය. පොඩි බීජ සූත්‍රය ගත්තත් ඕකෙත් තියෙනවා ඔය ධර්මතාව. කියවුවට පේන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ. නෑ එතකොට හොඳට තේරුම් ගන්න දැන් ආනාපාන සතිය වඩන අලුත් විදිහක් නේ කියා දුන්නේ. ඒ අලුත් විදිහ කියන්නේ අතන සමතයයි විපස්සනාවයි දෙකම සම්බන්ධ කරන හැටි. සමතයයි විපස්සනාවයි දෙකම. දැන් අපි හිත දුවනකොට හුස්ම ගැන බලමු. මොකටද? සමතයට. එතන ධර්මයි දකින්නේ. හිත එහෙම එහෙ දුවනකොට හුස්ම හරි සති නිමිත්ත හරි බලනවා නේද? ඒ අර කලබලයේ අඩු කරගන්න. සමතයකටපත් කරනවා. කිප්පත් සංසුන් කරනවා. සංසුන් වෙනකොට මම බලනවා පොඩ්ඩක් විදර්ශනා. මේ දැනීමක් ආව කකුල රිදෙනවා කියලා හිතන කොහොමද කකුලක් පොතෙන්ද ආවේ? එහෙන් දැක්කේ නෑ. හිතනේ හිතට නිවේදනාව දෙනවා. හිතට දෙනුන වේදනාවේ කොහොමද කකුලක් පිහිටන්නේ? අනේ හිතේ චිත්ත රූපයක් හදලා ඕක එළියෙන් තියනවා. නේද? පුළුවන් නේද ඔහොම මෙනෙහි කරන්න? අනේ එතකොට විදර්ශන. ඕකට ඉතින් ඕන්නම් කායන පස්සනාව කියලා කියන්න පුළුවන්. එහෙනම් අද උගායන උපස්සනාව නේද? කය මොකද්ද? කය හටගත්තේ කොහොමද? කය නිරෝධේ මොකද්ද කියලා අයෝ බලන්න. ඔය නේ මොකක් කිව්වා? කයක් නේ දැන් පිහිට. කකුල කියන්නේ කයේ කොටසක් නේ. ඈ ශරීරය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ රූපය. ශරීර රූපේ හටගත්තේ කොහොමද කියලා බලනවා ඊළඟට. සමුදේ ඔය සමුදේ නැත් යදුන් නැත්තම් අර කකුල පිහිටන්නේ නැහැ. හිතට පෙනෙන රූපයක් විතරයි. ඕක හරියට බැලුවොත් ප්‍රතිඵලෙත් Tamanට පේනවා. හිතා ගන්න පුළුවන් නේද? ශරීරයෙන් නිදන්න පුළුවන් නේද ඕක හරියට බැලුවොත්? මේ මං කියන හින්දා නෙමෙයි, බුදුහාමුදුරුවෝ කියන හින්දා නෙමෙයි. ඒක Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ හිතේ හදන රූපේ එළියට තිබ්බ එක මගේ මෝඩකම. ඔක පේන්න ගත්ත දවසට ශරීරයේ රූපෙන් මිදී ඉතිගදී ශරීරේ මොන කොටස හැදුවත් හදලා තියෙන්නේ ඔය දැනුන දැනුමට රූපයක් හිතෙන් හදලා පෙර අත්දැකීමක් හදලා ඕක එන්නේ කියලා නේද? ඕක හරියට දැක්ක දවසට ඔය වේදනාව ටිකෙන් මිදී. හැබැයි ඒක සමතෙන් එන එකක් නෙවෙයි. හුස්ම දිහා බලන් ඉඳලා එන අර ශරීරයේ සැහැල්ලු වෙලා යෑම නෙමෙයි ඔය. නේද? නෑ ඒක යටපත් කිරීමන්නේ. දැන් මේක දැකලා ආශ්‍රව කපා හැරීම තුලම නේද? ඇත්ත දැකලා ශරීරෙ නිදින්න. ඉස්සෙල්ලා කරන්නේ අර හොර වැඩක්. මේ අවධානය යන්න නොදී මෙහෙට තියා ප්‍රශ්න මගහැරලා දුවන්නේ. දැන් අපි මේකට මුහුණ දීලා ඇත්ත දැකලා ඒකෙන් මිදෙනවා. ඒක තමයි ඒ විදර්ශනය කියලා කියන්නේ නැත්නම් කායනුපස්සනාව කියලා කියන්නේ. දැන් ඒක ඒ ශරීරයට නම් ඒ දකින්න ලේසි වෙන්න කිව්වේ ඒකත් ඒ ශරීරයට දකින්නත් පුළුවන් එළියේ රූපවලට දකින්නත් පුළුවන් නේද? සබ්දයක් ඇහෙනකොටම හිතනවනේ එළියේ රූපයක් ගැන. ඒ ඔය සිද්ධියම නේද? ආයතන ස්පර්ශයෙන් වේදනාවක් දැනෙනවා. ඒක ගැන හිතුවා හිතනකොට රූපයක් හිතට එන. ඔය රූපේ ඉහි තියනවා කියලා විශ්වාස කරා. මොකක් හරි ගමන් නැහැ ඔය කියන එක තේරුම් ගන්න. එළියේ රූපයක් පිහිටුවත් ඔය සිද්ධියම නේද? ආයතනකින් මේ කරුණු තුන වෙන් කරගන්න ඉස්සෙල්ලා මේක තේරුම් ගත්තොත් ඔය වචන ටික ඕනේ නැහැ. හරිද? දැන් එළියේ රූපයක් පිළිගන්න හේතුව මොකද්ද? අරේ බෙර ගහනවා කියලා බෙරයක් හැදුවේ කොහොමද? සද්දය ඇහුණා, සද්දයට අනුව හිතුවා, හිතනකොට චිත්ත රූපයක් වෙන්න නේද? බෙරේක රූපයක් සටහන. ඕක ගිහින් එළියෙන් තියෙනවා. ඒ සිද්ධියෙන් එතකොට දැන් ඔන්න බාහිර රූපේ ඇත්ත දකින්න. ඉස්සෙල්ලා දැක්කේ අජ්ජත් රූපේ ඇත්ත දකින්න. දැන් බාහිර රූපේ ඇත්ත දකින්න. ඒක තමයි. දැන් ওই දෙකම කරන්නේ අපි රූපේ ඇත්ත දකින්න නෙවෙයි. රූපේ ඇත්ත දකින්න එකට කියනවා කාය උපස්සනාව කියලා කියන්නත් පුළුවන්. නැත්නම් රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන්නත් පුළුවන්. හරි. ඔකේ ප්‍රතිඵලය මොකක් වෙයිද? රූපයෙන් නිදේ, එළියේ තියෙන රූපවලින් නිදේ. එළියේ තියෙන දිවහම සතර මහා ධාතු රූපෙන් නිදෙන දවසක් එයි ඔක බලනකොට කරන්න. නේද? එකක් එහෙම නා ඔක්කොම එහෙම. හරි. ඒක තමයි. ඒක දැන් නුවණට පේනවා. ඉංගනට වෙනවා කියන්නේ ඥාන. මම දැන් අහලා දැනගන්න. එහෙමත් තේින්නේ නැත්නම් ආයේ ආයේ ප්‍රශ්න කරන්න ඕක වෙන්නේ කොහොමද? ඕක වෙන්නේ කොහොමද? කියලා. ඈ? පුළුවන් තරම් අහලා ඕක තේරුම් ගන්න. ඇස්ස? ඔව්. දැන් මොකක් හරි රූපයක් ඉතින් ඒවා ඕන අර 11 ආකාරයෙන් ඕන එකකට බෙදුවා නම් රූපයක්. හරි මොන නම දුන්නම් අර 11 ආකාරයට දැම්මා නම් රූපයක්නේ. දැන් මේ බලන්නේ එතකොට රූපය මොකක්ද කියලා ඔන්න දන්නවා. රූප සමුදය. සමුදය මොකක්ද? හිතේ හදපු එක එළියෙන් තිබ්බේ. නේද? ඕන රූපයක් බාහිර වෙන්න පුළුවන්, අජ්‍යත් වෙන්න පුළුවන්. ඕන නමක් දාගෙන බලන්න. මොන රූපේ දැම්මත් ඔය ධර්මතාවය එකයිනේ. නේද? රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? ඔච්චරයි බලන්න තියෙන්නේ. සමුදය හරියට දැක්කොත් අත්ංගමෙත් තේිනේ. එතකොට ඕක නුවණට පෙනුනට ප්‍රත්‍යක්ෂ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ප්‍රත්‍යක්ෂ වෙන්න මේක ආයෙ ආයෙ භාවිතා බහුලී කතා. අන්න දැන් මාර්ගය උපදිනවා. ලෝකෝත්තර මාර්ගය උපදිනවා. එයාට අහන්න ඕනේ දැන් කොහොමද සතිපට්ඨානෙ වඩන්නේ? මොකද ඒක තමන් උපද්දව ගන්න එක. තමන් රැවටෙන තැන තමන් නෙදන්නේ. නේද? ඉරයුතුනේ කොහොමද කියලා දැකලා එතන නුවණ සිහිය නුවණ පිහිටන්නයි තියෙන්නේ. ඒක ඔක බලන්න බලන්න ප්‍රත්‍යක්ෂම. දැන් ඔය ධර්මතාවය තේරුම් ගත්තහන් ආයේ එක එක රූපේ වෙන් කර කර කියන්න ඕනද? මේ රූපෙට මෙහෙම බලන්න, මේ රූපෙට මෙහෙම බලන්න. අජ්ජත් රූපෙටත් ඕක, බාහිර රූපෙටත් ඕක, අතීත රූපෙටත් ඕක, වර්තමාන රූපෙටත් ඕක, අනාගත රූපෙටත් ඕක. අර 11ටම ඕක කරන්න තියෙනවා. හරිද? එකම තියරි. ওই තියරි එක දැනගන්න එක තමයි ධර්මයක් අහලා තේරුම් ගන්න නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. එදාට පස්සේ මොන භාවනාවද දැන් කොච්චර වැඩුවද ඒ ප්‍රශ්න නැහැ. මොකද තමන්මයි මේක දන්නේ. මාර්ගය දන්නේ තමන්, මාර්ගය වඩන්නේ තමන්මයි, ප්‍රතිඵල ලබන්නේ තමන්මයි. තමන් විසින්ම අවබෝධ කරගත යුතු. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ සංදිට්ඨිකයි. තමන් තුලින්ම දකින්න ඕන. එහි පස්සිකයි. බුදුහාමුදුරුවෝ දීපු හින්දාත් නෙමෙයි. එහි පස්සිකයි. එන්න බලන්න මේක සම්දීප් එකයි තමන්ම දකින්න. එහෙම ධර්මතාවයක්. දැනට අපි ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් පිළිගත්තට උක වඩනකොට ඇත්ත දකින්නකොට තමන්ගේ දැක්ම. බුදුහන්දුරෝ දීපු හින්දාක් නෙමෙයි ඒකට පිළිගන්න. මේක ධර්මතාවය. ලෝකේ පවතින ධර්මතාවයක්. ඇත්ත දකින්න ඕන කෙනෙකුට දකින්න පුළුවන් ධර්මතාවය. තමන්ම දකින්න. ඒකස්සිතෝ කියන්නේ මේක එන්න බලන්න. ඇත්ත. ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඇවිල්ලා බලන්න මෙන්න මේක ඇත්ත. ඕපනායක කියන්නේ මේක දකින එකෙන් සත්‍යමයි අවබෝධ වෙනවා. නිවන කරාම පමුණුවන එක. තමතුලි තමයි. මේක බලන්න දුකෙන්මයි මිදෙන්නේ. නිවන කරාමයි පණවන්නේ. ඕපන. තමන්තුලින්ම දකින්නේ සම්දික්ක. සම්දික්ක කියලා කියනවා තමන්තුලින්ම දකින්න. මේක දකින්න ඇත්ත අවබෝධ වෙන්න අර ආර්ය මාර්ගෙමයි වැටෙන්නේ. නිවනටමයි කිට්ටු වෙන්නේ. අකාලිකයි. මේ මොහොතේ ඔක මෙනෙහි කළා නම් මේ මොහොතේම චතුරාර්ය සත්‍ය දකින්න. ඒ ක්ෂණේ චතුරාර්ය සත්‍ය දකින්න. ඒක කාලයකට අදාළ නැහැ. ඔව් මේ වගේ ධර්මයක් මේ ಗುಣ තියෙන ධර්මයක් මේ දේශනා කරලා නෑ කොහෙවත් යන්න ඕන නෑ මෙතෙන්ට එන්න ඕනත් නෑ මොකද ඒක උන්නේ නෑ ඔබ තේරුම් ගත්තොත් ඕන තැනකට යන්න ඕන තැනක ගිහින් භාවනා කරන්න තමයි ධර්මය. ආර්ය දර්ශනේ ආවට පස්සේ කොහාට ගියද? තමන්ගේ භාවනාවකට. අනිත් අය මොනවා කිව්වා? ඒ පරිසරයේ උදව් කරගෙන ඉතින් තමන්ගේ භාවනාව කරපෙන. රූපය එළියෙන් ගිහින් තිබ්බා කියන එක ඒක හොඳට තේරුම් ගන්න ඕන තැන. දැන් බල්ලගේ උපමාවේ මොකද වෙන්නේ? වතුරට ඉබෙනවා, ඇහෙන් දකිනවා නේද? බල්ලෙක් වගේ පේනවා. චක්කු විඥාණයට බල්ලෙක් වගේ පේනවා සතහන. ඊළඟට ඔක ආයතන විඥාන. චක්කු විඥාන මට්ටම. ඊළඟට මොකද කරන්නේ? මනසෙන් හිතනවනේ. හිතන එකේදී අර රූපයට අදාළ පරණ අත්දැකීම ඇදලා ගන්නවා. ආ ඔහොම පේන්නේ නම් බල්ලෙක්. නේද? ඒක එතකොට චිත්ත රූපේ දැන් පේන්නේ. දැන් තාම හිතනවා විතරනේ. චිත්ත රූපේ. ඒකෙත් වරදන්නේ. වරද තියෙන්නේ ඔය පේන එක එළිය තියෙනවා කියනවා. ඔය පේන බල්ලා ඉන්නේ එළිය සතර මහා ධාතු කරන. දැන් චිත්ත රූපය සතර මහා ධාතු රූපයන් නෙවෙයිනේ. දැන් සතර මහා ධාතු රූපේ ලක්ෂණ මොනවද? සීත උෂ්ණ වලින් වෙනස් වෙනවා. මට තව එකක් කියන්න බැරි වුණා. ආහාරයෙන් යැපෙන. නේද? එළියේ තියෙන රූප ආහාරයෙන් යැපෙන්නේ. සීත උෂ්ණ වලින් පීඩාවටපත් වෙනවා. ඒකට කියන්නේ රුප්පණය වෙනවා කියලා. හරි? ඒකට අපි කියන්නේ විපරිණාම බවටපත් වෙනවා. අන්‍ය තත්ත්වවලටපත් වෙනවා. නේද? එතකොට මෙහෙම උනේ මේ හිතේ හදපු එකේ ඇත්ත දකින්නේ නැතිකම නිසා, මුලාව නිසා ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කරපු හින්දා නේද? එළියේ තියෙන එකමයි නිත්‍ය සංඥාවෙන් ගන්නවා කියන්නේ. එළියේ තියනවා නම් තව විදිහක් තමයි එළියේ තියනවා අපි දැක්කත් නැතත් ඕක එළියේ තියෙනවා. බල්ලෙක් ඉන්නවා කියලා හිතුවට පස්සේ මම දැක්ක හින්දා බල්ලෙක් හටගත්ත නෙවෙයි. අපි දැක්කත් නැතත් එළියේ තියෙනවා. ඔය දැන් අපි හිතන ගස්වල අරවා මේවා ඔක්කොම අපි දැක්කත් නැතත් එළියේ තියෙනවා. හරි? නিত্য සංඥාවේ නැරනේ ලෝකෙට අහුවෙලා. එතකොට අර හිතේ හදපු එක එළියේ තියපු හින්දායි ලෝකෙට අහුවුනේ. අපිට ඒ නුවණ නැහැ. ඒක එළියෙන් තියපු විදිහ අමතක කරලා තියෙන දෙයක් නෙමේ දැනගත්තේ කියන මට්ටමට එන. දැන් බල්ලා එහෙන් එන වර්ණ සතහන ගැන අවබෝධ නැතුව හිතෙන් බල්ලෙක් හදලා ඌව එළියේ තියනවනේ. ඊළඟට කොහොමද හිතන්නේ? අර එළියේ ඉන්න බල්ල මේ පේ. ඒ නේද? අජත්ත බහිද්ද කියන්නේ අජත්ත කියන්නේ මගේ ශරීරයට ආයි තියෙන අජත්ත. ඒ කියන්නේ බාහිර නම් බහිද්ද. ශරීර රූපෙත් හදනවා බාහිර රූපත් හදනවා. හරි. අජත්ත කියනකොට මේ ශරීරයට අයිති නම් ඒකට කියන්නේ අජත්ත. ඒ කියන්නේ බාහිර නම් එළියේ තියනා නම් බහිද්ද. තමන්ම හදන්නේ ඔය දෙකම හදන්නේ තමන්. දැන් තමන්ගේ ශරීරය හදන හැටිත් බලන්න පුළුවන් එළියේ ශරීර හදන හැටිත් බලන්න පුළුවන්. ඒ දෙකේම එකම සිද්ධිය තියෙනවා. මේ හිතේ හදන එක හතර මහා ධාතු කරලා එළියෙන් තියනවා. ඒක නුවණ නැති හින්දා. තමන් හදන කියන්නේ දැන් හිතේ හදන එක ඉතින් තමන් තමයි හදන්නේ. ඒකේ ඇත්ත දන්නේ නැති හින්දා ਉਹ එළියේ තියනවා කියලා රූපයට අහුවෙන. අන්තර රූප උපාදාන කරන රූප බාර ගන්න. දුකට අහුවෙන. එතකොට ඇලීමයි ගැටීමයි ඇති වෙනවා. දැන් රූප උපාදානස්කන්ධය අල්ලගෙන රූපයක් බාරගත්තට පස්සේ ඕක ඇලිලා යන්නත් පුළුවන් ගැටිලා යන්නත් පුළුවන්. දෙකත්ෙන්ම යන්න පුළුවන්. එතනත් වැරදිලා ඊට කලිනුත් වැරදි. ඔව් එළියේ තියෙන රූපයන් නිත්‍ය සංඥාවෙන් ගැනීමම ඒකනේ බාර ගැනීම කියන්නේ. රූපේ උපාදාන කළා කියන්නේ නිට්ටය කළා අනිත්‍ය දැක්කේ අනිත්‍ය කියන්නේ පිහිටවන්න බැරි බව දැක්කේ හිතේ හැදුන එක එළියේ තියන්න බෑ මොහතකට ඒකනේ ඇත්තද ඈ ඔව් දරුවෝ දෙමාපියෝ ඔක්කොම ගෙවල් දොරවල් ඉරහඳ තාරකා පව හිතේ හදලා එළියෙන් තියපුවා. ප්‍රාණීදී වඩු මුට්ටු ඔක්කොම මේ මුළු ලෝකෙම හිතේ හදලා එළියෙන් තියපුවා. ඇයි රූප ගැන මොනවද දැනගත්තත් විඥානයකින්මනේ දැනගෙන තියෙන්නේ. ආයතන හයටම එන්න පුළුවන්. එතකොට පේනවා. ඒක තමයි මේ ලෝකෙම මේ ශරීරය තුලින් දකින්න පුළුවන් ආයතන හය තුලින් දකින්න පුළුවන් දකින්න ඉතින් ඔය ඒ ගැඹුර තේරුම් ගන්නවා මොකද මෙනෙහි කරලා ආවට පස්සේ ඔක පේනවා මේ ආයතන මුලාවකින්මනේ අපි එළියේවා පිහිටවන නිට්ටය කරන්නේ පිහිටනවා කියන්නේ නිට්ටය කරන්නේ
නිට්ටය කරපොන
නිට්ටය කිරීමමයි රූප උපාදානයි මොනවා හරි රූපයක් පිළිගත්තද රූප උපාදානයි. දැන් මොන මෙනෙහි කරන්න පුළුවන් නම් රූපයක් ගැන දැනගන්නකොටම ඔන්න රූපස්කන්ධ. රූප උපාදානස්කන්ධ. දුක. නිත්‍ය සංඥාවෙන් ගත්තා. ඕකවත් කියේ ඉන්න පුළුවන් නම් ටිකක් දවස් යනකොට ඇයි එහෙම උනේ කියලා ඔන්න බලන්න පටන් ගන්න. රූපයක් ගැන දැනගන්නකොටම ලෝකයට අහුුණා රූපයක් පිළිහිදෙව රූප උපාදාන ස්කන්ධයට අහුුණා ලෝකයට අහුුණා දුකට අහුුණා ඕන එකක් කී කියායි ඔක්කොම හරි කමයි ඔහොම කී කියා ඉන්නකොටවත් ඇයි ඇයි කියලා හිත අහයි ඇයි ඔහොම කියන්නේ ඔය තියෙන රූපේ නෑ නෑ ඔය රූප උපාදාන නිත්‍ය සංඥාවෙන් ගත්තු හිඳයි ඔය තියෙනවා කියන්නේ. කී කියා හිතට පෙන්නන්න. අතහරින්න දෙයක් නෑ ඇත්ත දකින්නකොට. අතහරින්න ඕන පිහිටපු නිත්‍ය කරපු ඒවනේ. නිත්‍ය කරන්න බැරි වෙනකොට අතහරින්නේ මොනවා?
ගල්ලි දෙයක් නෑ.
රූප පිහිටන්නේ රූපෙන් මිදෙන. අපට අතාරින්න ඕනේ නෑ දුක් විඳින්න ඕනේ නෑ තිබුණත් නේ අතාරින්න අතාරින්න දෙයක් තිබුණොත් නේ අතාරින්න ඕනේ. දෙයක් පිහිටියේ නැත්තම් නිදෙන සම්මත ලෝකෙට ඕන රූප ටික තියෙයි. අපි නිදෙන හිතෙන් නිදෙන අල්ල ගත්තනම් දුක කියන එක හුදට තේරෙනවා. රූපේ බාර ගත්තනම් දුකමයි ඔය බාරගත්. දුකමයි ඔය බාරගත්. දුකමයි හටගන්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නැති වෙන්නේ කියලා ධර්මතාවයක් තියෙනවානේ. දුක රහත් පෙරණින් වහන්සේ කියන්නේ නේ, දුකමයි හටගත්තේ, දුකමයි පැවතුනේ, දුකමයි නැති වුනේ. රට ඒ හැදුවේ දුකමයි. රූප උපාදානස්කන්ධය කියන්නේ දුකමයි. අපට ඕක කියන්න බැරි කමනේ තියෙන්නේ. සමහර රූප ඉතින් දුක නෑනේ. ඒ කිව්වට හැම රූපෙම දුක නෑනේ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම රූපෙම දුකයි. රූප උපාදානස්කන්ධේ දුකයි. සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක. ඔන්න ඔක තේරුම් ගන්න ඕන බුද්ධ වචනේ කියන්නේ. ඒකයි ගත්තත් දුකම තමයි. උපේක්ෂාවේ අවිද්‍යාව තියෙනවා. ලෝකෙට අහු වුණා නම් මායයට අහු වුණාම තමයි. එක එක ස්වරූපෙන් එනවා. මායя එන්නේ එක එක ස්වරූපෙන්. අපි සනතන්න එනවා අනිවාර්යයෙන්. නේද? ඒත් මායя අඳුර ගන්නවා.
ඒකේ ආස්වාදයක් තියෙනවා.
අවු සමහර රූප හොඳයි. සමහර රූප තමයි අනිත්. තරහකාරය තමයි අනිත් නේ. උදාහය දුක් දරුවෝ අම්මල තාත්තලා ඒගොල්ලෝ අනිත්. ඒගොල්ලත් අපිට ඕන විදිහට ඉන්නේ නැති වෙනකොට ඉතින් ඒකත් ටිකක් දුරයි. දරුවෝ එහෙම අකීකරු වෙනවද? ඔය ලෝකෙටයි ති මට්ටම. ලෝකෝත්තර මට්ටම දරුවේ පිහිටියා කියන්නේම දුකයි. පිහිටියා කියන්නේ අපි ක්ෂණිකවනේ උපදින්නේ. හරි. උපදුනා කියන්නේ දුක. ජාති ජරා ව්‍යාධි මරණ ගොඩක්. ඔය දුකමයි. අපි රවටන්න අර ආස්වාදයට අහු වෙන බොරුවට. ඒකේ සමහර රූප හොඳයි කියන්නේ. එකමයි එකමයි. අනිත්‍ය අනිත්‍ය වඩන්නේ මතක තියාගන්න රූපෙන් මිදෙන්න. රූපෙට අහු වෙන්නේ. කියන රූපේ අතාරිනවා නෙමෙයි. හා දූදරුව අතහැරලා යන්න නෙමෙයි. පිළිගන්න හිතරන. අහු වෙන්නේ. පිහිටියොත් මේ අහු වෙලාද? අතනත් පංච උපාදානස්. අතනත් පංච උපාදානස්. රූපයක් බාරගත්තනම් පංච උපාදානස්. රූප උපාදානස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධෙම. එක හන්දේ දැන් රූපයක් පිහිටන ඕන තැනක ඕකත් රූප උපාදානස්කන්ධය, ඕකත් පංච උපාදානස්කන්ධය, ඕකත් දුකක්, ඕකත් ලෝකෙට වුණා, ඕකත් මායයට අහු වුණා, සසරට අහු වුණා. ආයෙ උතනින් එහාට කතා දෙගන්නේ. හොඳ රූපයක් ගත්තත්, නරක රූපයක් ගත්තත්, කැමැති එකක් ගත්තත්, අකමැති එකක් ගන්නේ හීන රූප, ප්‍රණීත රූප බෙදන්නේ. මේ දුර රූප, ළඟ රූප. අපි රූපයක් පනවනවා නම් ඔය 11 ආකාරය තමයි. එතනින් එහා නෑ. ඔය හැම රූපෙටම මේ ධර්මතාවය පොදුයි. රූප උපාදානස්කන්ධය දුක. අපි ඕක දකින්නේ අර පොඩි ආස්වාදයකට රැවටිලා. නේද? ආදීන වේ දකින්න දක්ෂ නැහැ. ඒ නිසා නිස්සරණයට කැමැතිම නැහැ. ඉතින් බලන්නේ මේ රූප කොහමද අතාරින්නේ? ආ නිවන් දකින්න ඕවත් අතාරින්න ඕනද? මේවත් අතාරින්න ඕනද? ඒවන් දකින්න. එහෙනම් දැන්මද? එහෙනම් බෑ. ඒ ධර්මය සම්මා දිට්ඨිය. එහෙනම් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුළ අපි භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡාවල යෙදුණා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරය අත්පත් කරගත්තා. ඒවා යම් කිසි දවසක නිවන් අවබෝධ කරගන්න කම්ම විපාක දෙන්න ශක්තියක් තියෙන මහානිසංස කුසල. පින් රැස් කරගත් වෙලාවට පුළුවන් අපිට පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදියතුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයි සිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදියතුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සනවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්දවයක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැමම ආරක්ෂා කරගන්න සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං කරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපේ මේ අවිද්‍යාව හින්දා ඇත්ත ඇතිහැටි නඟින පමණිලා ඊටත් කලින් මේ රස කරගත්තු පින් වලින් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රස කරගත්තු විලාප කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙනවනේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිබානපත් තියා. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමානේ බාල සමාගම. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සකම් සමාගම හෝතු. ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමිබ්බාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. අවිද්‍යාව හින්දා කරන සංඛාර සේරම සත්‍යයේදී නදන්න හින්දා යම් කිසි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒ සේරම සංඛාරය ඉවයි පොදු ලක්ෂණය අනිත්‍යයි අපෝධකටපත් කරනවා. ඒ වගේම මේ හිතට අරමුණ වෙන ධම්මතා මේ මනසෙන් පෙන්වන චිත්ත රූප ඔක්කොම ඉවයි ආත්ම ස්වභාවයක් තියනවාද? එළියෙන් තිබ්බොත් නම් තියෙනවා. සබ්බේ ධම්මා අනාත්තාතිද කිසිම ධම්මතාවයක මනසෙන් පෙන්වන ආත්ම ස්වභාවයක් නැහැ. මනසෙන් හදන එක මනසෙම නැති. බාහිරේ තියන්න බෑ. අපට සබ්බේ ධම්මා අනාත්තාති බව ඕක නුවණට පේන්න ඕන. යදා පඤ්ඤාය පස්සති. නුවණට තමයි දකින්න පුළුවන්. යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක මොන දුකකටද? ඔය මෝඩකම හින්දා පත්තුන. කලකින්ද අතරේ. එතනි බින්ද තී දුක්ඛය. මොකද තමයි නිවණට මාර්ගය සමග්ගෝ. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.